අපි අද ප්‍රශ්න සමූහයක්ම ලැබිලා තියෙනවා. එකින් එක අරගෙන අපි විස්තර කරන්න බලමු. සංගවුණු බුදුමග පළවිලි දකි නම් ධම්ම ග්‍රන්ථයේහි 219 පිටුවේහි 19 වෙනි පිටුවේහි ඇති මෙ චේතිය කියවීමේදී ඇති වූ ප්‍රශ්නයකි. යම් භික්ෂුන් වහන්සේ නමක් සමාගයේ හැරමිටිය පාත්‍රයේ දැලිපිහිය සිවුර ආදී ගන්න අමතර ආසාවක් ඇති කරගෙන ඒ ආසාවෙන් සිටියා. ඒ මොහොත ශ්‍රමණ ධර්මයෙන්ද විතර සිටීමක් වනු ඇත. ශ්‍රමණ ධර්මයටද ඒ විරුද්ධ වනු ඇත. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තම සිවුරට ආසාවෙන් සිටියදී මියගොත් ඒ පාපයෙන් ප්‍රේතීකෝ කතාවක් විනය පිටකයේ සඳහන් වේ. ආසාපදි මේ තරම් බලපතලේ ගිහි පැවිදි කාගේ නමුත් අයහපත් මාර්ගයේ කෙසේවත් හොඳයයි නොදෙසේ මියනු බුද්ධ දේශනාවයි. මියනුව බොහෝ දිනයන්හි සිල්වතක පිළිටන අපද අදිස්ථාන කරගත් කාල සීමාව තුළ රාතන් වහන්සේලා ආනුව පවතිනි සිටුවද අපට එවැනි හෝ වෙනත් සිදුවිලි පහළ විය හැකිය. සිල්වතක නොපිහිටා ග්‍රහම් ශ්‍රවණය කරන පිරිස සිටින නිසා ඒ අය අතුළු සමතව මේ පිළිබඳව දේශනා කරමින් අපි එකින් එක විස්තර කරලා බලමු. ප්‍රශ්න සිල් සමාදන් වෙනකොට අපි රහතන් වහන්සේ අනුගමනය කරන්නයි පොරොන්දු. දැන් මේ පොරොන්දුවක් පරිදි රහතන් වහන්සේට අනුව ජීවත් වීම අනුගමනය කිරීමෙන් සිද්ධ කරන්නේ ඊට අනුව හැඩ ගන්නවා කියන එක. රහතන් වහන්සේට අනුව ජීවත් වීමට අනුකූලව කටයුතු කිරීමට හැඩ ගැහිීම. සිල් පේවා සමාදානයේ සිද්ධ කරනවා පරමාර්ථය කරගන්නවා රහතන් වහන්සේගේ ස්වභාවය. ඒ ස්වභාවය අරමුණු කරගෙන ඒ ස්වභාවයට පත් වෙනතුරු තමන්ගේ හිත කය වචනේ හැඩගස්වා ගන්න එක්තරා වැඩපිළිලක් තමයි මේ පේවා සමාදානයේ සිද්ධ කරන්නේ. රහතන් වහන්සේ අනුව ඉන්නවා කියන්නේ මෙතන කියා තියෙන්නේ රහතන් වහන්සේ අනුගමනය කරනවා. අනුගමනය කිරීම ප්‍රගුණ කරගන්න එකයි මේ කරන්නේ. සතියෙන් ඉන්න ඕනේ අන්න ඒකයි. ඒතර මෙතන ඉතාම ලේසිම කෙටිම ක්‍රමය මොකද්ද? මනස සිහියෙන් ඉන්න ඕනේ. මම මේ කරන දේ කියන දේ හිතන දේ කාගෙට හේතු වෙන එකක්ද? ද්වේෂයට හේතු වෙනවද? මෝහයට හේතු වෙනවද? මෙන්න මේ පිළිවඳ විමසිල්ලෙන් ඉන්න එක තමයි සතියෙන් ඉන්නේ. මුලින් ධර්මය අහලා තියෙනවා. ධර්මය අහලා තේරුම් ගන්න තියෙනවා. කාගෙයි ද්වේෂයයි මෝහයයි හේතු කොටගෙන ලෝක සත්‍යයන් සසර සැරිසැරීම සිද්ධ කරනවා. මෙන්න දුකට හේතු වෙන දුක්ඛදා ගොඩ ගන්න සතර ගමනක් සමග සම්බන්ධ වෙන පංචස්කන්ධ ඒ උපාදානය කරගෙන ඒ උපාදානස්කන්ධයකින් දුක් විඳගෙන ගිනින ගමනක් සකස් කරගන්න. මෙන්න මේ උපාදානය ඇති වෙන්න හේතුව තමයි රාග දේශ මොහ කියන මේ තුලින් යුක්තව හිතන කියන කරන වැඩ පිළිවෙල. මෙන්න මේක තමයි මේ සතර ගමනට උත්පත්ති කරන්න සතර ගමන සකස් කරන්න සංඛාර සකස් කරලා දෙන ක්‍රම. එතන මේක විද්‍යාවද්ද අවිද්‍යාවද්ද කියන එක මුලින් බනහලා තේරුම් ගන්න තියෙනවා. කාගෙන් සත් වෙලා දේශයෙන් දැවිලා මෝහයෙන් මුලා වෙලා කරන කියන හිතන දේවල් තුලින් මේ සතර ගමන ගොඩ නැගිලා තියෙනවා, දුක ගොඩ නැගිලා තියෙනවා. මුලින්ම ධර්මය අහලා තේරුම් ගත්තා මේකට හේතුව අවිද්‍යාවයි කියලා. අවිද්‍යාව නිසා තමයි රාගය පහළ වෙන්නේ, ද්වේෂය ඇති වෙන්නේ, මෝහය ඇති වෙන්නේ. රාගයයි ද්වේෂයයි මෝහයයි ඇති වෙනකොට තමයි සතර ගමන සකස් වෙන්නේ කියන එක පරිච්ඡාම් පන්නව අහලා තේරුම් ගන්න තියෙන මුල. දැන් මේකෙදි අපි මොකද කරන්න ඕනේ? ලෝකේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් මුලින් ධර්මය අහලා තේරුම් ගත්තාට පස්සේ අපි දැනගන්නවා. එහෙනම් ඒක ඇත්ත බව තේරුම් ගත්තාට පස්සේ අපි ඉතින් මොකද කරන්න ඕනේ? ඒ දුක යමකින් හට ගන්නවා. ඒ දුක හට ගන්න හේතුව දැකලා අන්නේ හේතුව දුරු කරගත්තොත් දුක් නැමැති ඵලයේ දුරු වෙනවා කියලා හිතන මේ න්‍යාය ධර්මයේ තේරුම් ගන්න. යමක් නිසා දුක හට ගන්නවා නම් ඒ දුක හට ගන්න හේතුව බලලා ඒ දුක ගොඩ නැගෙන්නේ හේතුවට අනුකූලව හිතන කියන කරන වැඩ පිළිවෙලව පරිත්‍සම්පන්නව තේරුම් අරගෙන අන්නේ වැඩ පිළිවෙල නතර කරන්න නම් මුලින්ම තේරුම් ගත්තා මේක අසාරයි කියලා අසාරයි කියන මූලික දැනීමක් ලබා ගත්තට පස්සේ නිගමනයක් එනවා. අසාරදී ඇතුළු කරන වැඩ පිළිලක් තියෙනවා. අසාරදී සාරයි කියලා ගත්තාම තමයි රාගයෙන් රත් වෙලා රාගයෙන් බැඳෙන්නේ. ඒතකොට තමයි ඒකට විරුද්ධ වෙන්නේ දේශ කර්ම වලට ගැටෙන්න වෙන්නේ. ඒ මඟ හොඳයි කියලා යම් තාක් අදහසක් තියෙනවා ඒක මුලාව. ඔය රාගයයි දේශයයි මෝහයයි කියන මේ කාරණේ නිරුද්ධ කරන වැඩ පිළිල දැක්කන. රාගයෙන් රත් වෙන්න වටිනා දෙයක් ලෝකේ නැහැ කියලා මූලික ධර්මය අහලා තේරුම් ගන්න. ඒතොර දැනගන්නවා රාගය නිසා යමක් වටිනවා කියලා ගත්තනම් ඒකට විරුද්ධව නැගෙන හැම ප්‍රශ්නයකටම ගැටෙන්න පටන් ගන්නවා, දැවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ද්වේෂයෙන් කටයුතු කරනවා. ඊට පස්සේ වේකාකාර ගැටීම මුල් කරගෙන, දුෂ්ටතාවය මුල් කරගෙන රාගයෙන් තමා විසින් නිගමනය කරගත වටිනවා කියන දේ රැක ගන්න බලාපොරොත්තු වෙන ද්වේෂ සහගතව කටයුතු කරමින් උපක්‍රමයද. ඒක හොඳයි කියලා, ඒ වැඩ පිළිවෙල නරක නෑ කියලා මුලාවෙන් ඒක බැඳිලා හැදිලා ඉන්නකොට රාග දේශ මොහ නැගෙති. රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් කරන්නා වූ හිතන කියන කරන වැඩ පිළිවෙලින් සසර ගමන තවදුරටත් දික් කරන්න හේතු වෙන සංඛාර ගොඩ නැගෙති. අන්නේ සංඛාර නිරෝධ කරගත්තොත් සසර ගමනේ කෙලවරට හේතු වෙන නිරෝධයේ දකින ක්‍රමයක් තියෙනවා. සංකාර නිරෝධන විඥාන නිරෝධයි, නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භවජාති ජරා මරණ ඔක්කොම නිරෝධයෙන් ක්‍රමයි. පරිත්‍යාග උපාදේ නිරෝධයෙන් දැනගන්න. මෙන්න මේක දැනගත්තාට පස්සේ අපි දකිනවා එහෙනම් නිවන් දැකීමට මොකද්ද කරන්න තියෙන්නේ? අවිද්‍යාව නිසා බැහැගෙන තිබිච්ච කාරණේ පළමුව අවිද්‍යාව අවිද්‍යාව හැටියට දකින්න. මුලින් ධර්මයේ අහලා ඊටික කරගන්න. විද්‍යාව විද්‍යාව හැටියට තේරුම් ගන්න. අවිද්‍යාව නිරෝධ කළොත් සත්‍ය අවබෝධ කරලා සැපයි කියලා හිතාගෙන දුක් ගොඩක් කියලා දැකලා ඒකේ ආස්වාදයේ රැවටෙන එක මහා භයානකයි කියලා දැකලා ඒ ආස්වාදයේ බැඳීම නිසා තමයි මේ සියල්ලේ මුල කියලා දැකලා අන්නේ මුලා ආස්වාදයේ තවත් මම භුක්ති විඳිනවාද? ඒ භුක්තිනේ සම් මොනවා කියලා මනසින් හොයලා බලලා ඒ අරමුණ විමර්ශනය කළා බලන්න පුරුදු වෙන්න ඕනේ. මේක තමයි විදර්ශනාව. මනස හැඩ ගහන්න ඕනේ සතියෙන් නුවණින් යුතුව කියන නෝකරයි. යා ඒ ටික කෙරෙන්නේ තමන් කරන කියන හිතන වැඩ පිළිල එනකොටම ඒ වැඩ පිළිල රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙනවා කියලා බලන්න පුරුදු වෙන්න ඕනේ. රාගයෙන් සත් වෙන එකක් නම්, ද්වේෂයෙන් දැවෙනවා නම්, මෝහයෙන් මුලා වෙනවා නම් ඒකෙන් ගොඩ නැගෙන්නේ අවිද්‍යා පත්‍යා සංඛාරා කියලා තේරුම් ගන්න ඕනේ. අවිද්‍යා පත්‍යා සංඛාරා කියන්නේ මේ සංස්කාර ගොඩ නැගෙනොත් කාය සංඛාර, වටි සංඛාර, මනෝ සංඛාර කියන නැහැ හිතවිලි ක්‍රියාවදන් වලින් ගොඩ නැගුවොත් සංඛාරපත්‍ය විඥානං කියලා අවිද්‍යා මූලික හිතක් පහළ වෙනවා. අවිද්‍යාව සහගතව. ඒක අවිද්‍යාවෙන් කිලිටි වෙලා තියෙනවා. ඒ විඥානයේ පහළනොත් අවිද්‍යාව සහගත ලෝකේම ඇසුරු කරන නාම රූප වැහැ ගන්නවා ඒ විඥානයේ. ඒතකොට ආයතන ඇසකන දිවනාසය ශරීරයේ මන ඉන්ද්‍රිය වශයෙන් පවතින්නේ නැතුව ඉන්ද්‍රිය සීමා ඉක්මවල ආයතන වාටපත් වෙනවා. ලෝක ප්‍රයත්නද ආයතන වෙයි. ආයතන හේතු කරගෙන ලෝක ප්‍රයත්නේ යම් ස්පර්ශයක් ඇද්ද ඒකම ලබනවා. ඒ ස්පර්ශයෙන් ලෝක වින්දනයක් ලබනවා. පස්සපත්‍ය වේදනා කියලා. ලෝක සම්බන්ධ වින්දනය. එතකොට මේ ලෝකේ ප්‍රියයි මනාපයි කියලා හත් අවිද්‍යාව තිබිච්ච නිසාම වේදනා පත්‍ය තණ්හා කියලා එතන බැඳෙනවා, ඇලෙනවා. තණ්හා පත්‍ය උපාදානයි කියලා ඒ ලෝක ධර්මතාවයේ බැඳෙනවා. ඒ නිසා භවයක් ඇති වෙනවා ලෝකේ ප්‍රයත්නට හේතු වෙන කෙබඳු හෝ භවයක් එනවා. ඊට අනුකූල જાතිය පහල කරන්න හේතු වෙන ශක්තිය එක නිපදෝලා ඒ જાතිය පහල කරලා දෙනකොට ඒකට උරුම කාර්යය වෙලා ඒ જાතිය වැඳෙනවා. જાතියට හේතුනොත් ජරා මරණය විඳින්න බෑ. ඒ જાතිය වටිනවා කියලා ගත්තනම් ජරා මරණ එනකොටම ශෝක පරිදේව දුක් දුම්නස් උපාය ආසයන්ගෙන් පෙළෙන්න පටන් ගන්නවා. මේ විදිහට දුක් කඳ ගොඩ නැගෙනවා. මෙන්න මේක දකිනවා ලෝකෙ හටගන්නේ මෙහෙමයි, දුක හටගන්නේ මෙහෙමයි කියලා. ඒ දුක නිරෝධ කරන්නේ කොහොමද කියලා බලාපුවාම යම් හේතුවකින් දුක හටගත්තා නම් අන්නේ හේතුව නැතිකොලොත් දුක නැමැති ඵලයේ හටගන්න හේතුව නැත්නම් ඒ ඵලයේ නැති වෙනවා. දුක් නැති ඵලයේ නිරෝධ කරගත්තොත් ඒක තමයි සාන්ත ප්‍රණීත. ඒක තමයි නිවන. එහෙනම් ඒකට මොකද කරන්න ඕනි? මනස සිහියෙන් ඉඳලා අවිද්‍යාවෙන් ගන්න නිගමනවල මම තවත් යනවාද කියලා බලලා මගේ නිගමනේ මම අවබෝධයේ ප්‍රඥාවට ගෝචර වුණේ ඥානීය ගෝචර වුණේ අවිද්‍යාවෙන් එන වැඩ පිළිල තවදුරටත් දිග්ගැස්සුව දුකෙන් නිදහස් වෙන්න බැහැ. නිසා අවිද්‍යාවෙන් අහක් වෙන්න නම් චතුරාර්ය සත්‍ය දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං කියන මේ ඥානෙට පත් වෙන්න ඕන. මුලින් බණහල උතෙන් තේරුම් ගත්තට පස්සේ දැන් අපිට තියෙන්නේ දැනගත දහම තුලින් යමක් අත්හැරිය යුතුද අත්හැරිද්දී අත්හරින්න ඕන. යමකට පත් විය යුතුද ඒ සාන්ත ප්‍රණීතෝ නිවනට පත් වෙන්න ඕන. එතකොට දුකෙන් නිදහස්. මෙන්න මේ මූල ධර්මයේ තේරෙන්න පටන් ගන්නවා. ගිහි වේවා පැවිදි වේවා කවුරුත් ওই නිගමනේ ඉන්න ඕන. නිවන් දකින්න මග ඕකයි. ඔන්නෝගේ තේරුම් වලින් කටයුතු කරනකොට අපි මොන දේකට හරි ආසා කරලා ඇලී බැඳී හිටියෝ. ඇලීම නිසා බැඳීම නිසාම ඒ ඇලුනේයි බැඳුනේයි අවිද්‍යාවෙන් ගත නිගමනයක් උඩ. මේක මට වටිනවා. වටිනාකම තියෙන්නේ ප්‍රයෝජනෙටක පරිහරණය කිරීමට නෙමෙයි ඒක ඉක්මෝලා ගිය එක. එකෙනෙකුට එක ඇඳුමක් තියෙනවා. යට ඇඳුමට වශයෙන් ඇති. ඒක හොදා ගන්නත් ඕනේ කුණු ගෑ වෙනවා. මාරු කරගන්න තව එකක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒකත් ප්‍රයෝජනෙටක. හැබැයි ඒ සීමාවේ නෙමෙයි ලෝක සත්‍යය ඉන්නේ. මට ඇඳුම් 10ක් තිබුණත් පරි 20ක් තිබුණත් පරි 30ක් තිබුණත් පරි තව එකක් තිබුණොත් ඒකත් ගන්න ඕනේ. මොකද්ද තීරණය කියලා බලපුවහම. ඇඳුමේ ප්‍රයෝජනේ මොකද්ද? සීතස පටිඝාතාය, උන්හස පටිඝාතාය, දම්ස මක්කස වාතා තප සිරින්සප සම්පස්සානම් පටිඝාතාය ආදී වශයෙන් වෙලා තියෙනවා. ඒකෙන් අවශ්‍ය ප්‍රයෝජනේ. සීතලේ වලකින්ද, උෂ්ණේ වලකින්ද, දැහැලේ වුණ මැසි මදුරු ආදී සතුන්ගෙන්, සත්මාදී මේ සතුන්ගේ ඇති වෙනා වූ ස්පර්ශයන්ගේ වලකින්ද, ඒ වගේම ලැජ්ජා ස්ථාන මෝහ කරගන්න මෙන්න මේ ආකාරයෙන් මේ ඇඳුමකින් ගන්න ප්‍රයෝජනේ මෙන්න මේකයි. ඒක මේ කය තියෙනකන් කයට තිබිය යුතු. අන්නේ අදහටින් ගත්තාම මේක ආශාවෙන් ගත්තා නෙමෙයි. ප්‍රයෝජනේ තකා ගත්තා. හැබැයි මේක හරි ලස්සනයි. මොද වෙනුවක් තියෙනවා. මේ ආදි වශයෙන් ගත්තාම බාහිර ලෝකේ ආස්වාදයක් තකා ගත්තා. මෙන්න බාහිර ලෝකේ ආස්වාදයක් තකා ගත්තා නම් ඒක අල්ලගත්තේ චන්දරාගය. මෙන්න මේ චන්දරාගයෙන් අල්ලා ගැනීම කියන අවිද්‍යාවෙන් අල්ලා ගැනීම. අවිද්‍යාවෙන් අල්ලා ගැනීම තෝරගන්න ඕනේ ප්‍රයෝජනේ තකා පරිහරණය කිරීමට ගැනීම තෝරගන්න. සියලු කෙලෙස් දුරු කරවූ අරියතුන් වහන්සේ ඇඳුමක් අඳිනවා. ඒ උන්වහන්සේ ඇඳුමක් අඳින්න නිකන් ඒවා නිකන් ඉන්නේ නැති. හේතුවක් තියෙනවා. සීත උෂ්ණ ඔලින් අමතර දුක් විඳින්න අවශ්‍ය නැහැ ක්‍රමයක් තියෙනවා. අමතර දුක් පීඩනය දුරු කරගන්න උපක්‍රමයක් තියෙනවා නම් ඒ ජීවිත කාලය ඇතුළත නිකන් නිෂ්කාරණේ දුක් විඳින්න අවශ්‍ය නැති නිසා ඒ ටික කරගන්න පුළුවන්. දුක් විඳා කියලා නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්න චන්දරාගය දුරු කරගතේ. චන්දරාගය කියලා කියන්නේ සීමා ඉක්මවා වකිනවා කියන මුලාවකින් ඉස්සෝකේ බැඳීම. එහෙනම් යම් කිසි ප්‍රයෝජනිතක පරිහරණය කිරීමක් තියෙනවා නම් ඒක බැඳීමෙන් කරන දෙයක් නෙමෙයි. ඒක මේ ජීවිත අවසානෙකන් අවශ්‍ය වෙන දෙයක් බව දැනගෙන. ඒ පරිහරණය ඒකෙන් කරන්නේ. ඒ ඇඳුමේ සීමාව ජීවිතේ පවතිනකන් විතරයි. එයින් එහාට මනස නිගමනය ඇතිවෙන්නේ වෙන දෙයක් අල්ලා ඇතිවෙන්නේ එයින් එහාට. කයි කෙරවරක් ඇද්ද එදාට බලාපොරොත්තුවක් ඉවරයි. ආහාර ගන්නවා, බඩිකින්නට ගන්නවා, ඒ වගේම කය පවත්වා ගන්නවා, ප්‍රයෝජනෙට සකා ගන්නවා. නිකන් දුක් විඳින්න අවශ්‍යත් නැහැ. අමතර දුක් විඳා කියලා ලැබෙන බුදු නිවනකුත් නැහැ. එන ආහාර වේලාවට ආහාර ගන්නවා. ඒ ආහාරය ගන්න ඒ සදා. හැබැයි රස බලාපොරොත්තුවෙන් ආහාරය පස්සේ හවා යනවා නම් ඒකට චන්දරාගයෙන් අවිද්‍යාවෙන් ගත නිගමනය. සතර පිනිස හඹා යනවා නම් අන්න ඒක සතර ගාමත හේතු වෙන සංකාරණේ පොළවන්න හේතු වෙනවා. මෙන්න මේක තේරුම් අරන් ආහාරය ගන්න. රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ආහාර ගත්තා. ආහාර කවදා හරි චන්දරාගය ඇති කරන එකක් නා ආහාර කියන්නේ සතරගෙන් සතර ගාමනේ මිදෙන්න බැහැ කාට. ආහාර ගන්නයි. ආහාරයේ එකක් ආහාරයේදී වෙනවා චන්දරාගය තව එකක්. මේ හැම එකකෙදීම දැනගන්න ඕනේ. ඇඳුම එකක් ඇඳුමේ චන්දරාගය එකක්. ආහාරය එකක් ආහාරයේ චන්දරාගය එකක්. බොන දේවල් එකක් ඒක චන්දරාගය තව එකක්. ඉන්න වාසස්ථානයේ එකක් ඒක කාරණයක් ප්‍රයෝජනක් ඉටු කරනවා. ඒක චන්දරාගය කියන තවත් දෙයක්. චන්දරාගය කියන යමක් ඇත්නම් අවිද්‍යාවේ නිගමනය. අන්නේ අවිද්‍යාවේ නිගමනයේ දුරුකල දාට චන්දරාගය කෙලවරයි. චන්දරාගය කෙලවර නම් චන්දරාගයෙන් කරන්නා වූ හිතවිලි ක්‍රියාවන් කෙලවර. එන අවිද්‍යාව සහගත සංකාර කෙලවර. අවිද්‍යා යත්තේ අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධ කිය ඔන්න ඔය ටිකයි. හැබැයි මේ සංකාරයක් තියෙනවා. ක්‍රියාත්මක කිරීමට සංකාරයක් යුතුය. කතා කරන්න සංකාරයක් ඕන. හිතවිලි හිතන්න සංකාර ඕන. හැබැයි අවිද්‍යා ප්‍රත්‍ය සංකාර නෙවෙයි ඒක. මෙන්න මේ නිසා රහතන් වහන්සේලා තියෙනවා සංකාර කොටසක් ඉතුරු වෙලා. මොනවද? හිතන කියන කරන වැඩ පිළිවෙලට අවශ්‍ය කරන ගොඩ නැගීම සකස් කිරීමේ සංකාර. උන්වහන්සේට ගෙවුනේ මොකද්ද? අවිද්‍යා යත්තේ අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ කියන නිරෝධේ විරාපී. දැන් චන්දරාගයෙන් ඇතුරු කරන්නා වූ යමක් ඇත්නම් ඒක නිරෝධයි. එනිසා සතර ගමනට හේතු වෙන අවිද්‍යා සහගත සංකාර උන්වහන්සේට ගොඩ නැගෙන්නේ නැහැ. මෙන්න මේකයි හේතුව. ඉතින් අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සාතන් වහන්සේ ඔන්න ඔතෙන්ටයි පත් වෙලා තියෙන්නේ. අන්න ඉතින් පත් වීමයි මේ අනුගමනය කරන්නේ. අනුගමනය කරගෙන යනකොට අපි ඉන්නේ ඊට සුදාත් මිහාතන. ඒ මිහාතන ඉන්න බව අපි දන්නවා. අපි පරමාර්ථය මොකද්ද? සාතන් වහන්සේ යම් තැනකද ඇත්තේ? අන්න ඒ තත්ත්වයට පත් වීම. මනස සිහියෙන් ඉන්න ඕනේ අන්න ඕක. රහතන් වහන්සේ සාගේ හේතු කරගෙන ඇසුරු කරන හිතන කියන කරන දේවල් නැහැ. එහෙනම් මම තව ඉන්නවාද එතන මම කොතනද ඉන්නේ? තමන් ඉන්න තැන දැනගෙන තමන් හිතන කියන කරන දේවල් පිළිබඳ විමර්ශනයේ ඉන්නකොට මම රාගයෙන් මෙන්න මෙතන තව ඉන්නවා. මම ද්වේෂය ඇසුරු කරගෙන මෙන්න මේ මට්ටමේ ඉන්නවා. මම මුලාව ඇසුරු කරගෙන තව මෙන්න මේ මට්ටමේ ඉන්නවා. සමාත සමා දැනගන්න පුළුවන්. ඒතකොට දැනගන්නවා ඊළඟ නිගමනේ. එහෙනම් මම මොකද කරන්න ඕන? මෙන්න මේ මම ඉන්න මට්ටම මනසින් දැකලා මේකේ වැරද්ද ආදී නෙවෙයි දැකලා ඒකෙන් වෙන්නීමේ රහතන් වහන්සේගේ සමවිපත්තේට සම්බන්ධ වෙන බව දැකලා එහෙනම් කෙලෙස් කිනි නිවාහ හැකීමට සම්බන්ධ වෙන බව දැකලා ඒක ආදීනව තවම්ම දැකලා තවම් මේක අත්හරින්න පුළුවන් මේ ආදීනව දැකදාට වෙන්නීමේ ආනිසංස දැකදාට තවදුරටත් ඒ බඳු අතුරු කරව සිටිවිල්ල අතුරු කරන්නේ නැහැ. ඒ ඇතිවිල්ල රාගයේ මුල් කරගෙන වුණා නම් රාගයේ මුල් කරගත්තු සිටිවිලි ඔක්කොම අයින් කරගන්න අනුක්‍රමී යන්න ඕන. අනුපූර ප්‍රතිපදාව. අන්නේ අනුපූර ප්‍රතිපදාව ප්‍රගුණ කරන්න. දුන්න ප්‍රතිඥාව තමයි අද දවසේ තියෙන්නේ. ඉතින් හැමෙලියම මනස සිහියෙන් ඉඳලා තමන් හිතන කියන කරන දේවල් වල. රාගයේද, ද්වේෂයේද, මෝහයේද හේතු වෙන හිතවිලි ක්‍රියාවෙන් මාතුලින් නැගෙනවා. ඒ නැගෙන හිතවිල්ල කරන ක්‍රියාව, කියන කතාව ඒ මොහොතේම. කෙවන්දු જાතියේද ගෝචරයකද්ද කියලා මනස සිහියෙන් ඉන්න ඕන. සිහිය පිහිටවාගෙන ඉන්නවා, සතිපට්ඨානෙන් ඉන්නවා කියන්නේ ඕකයි. මෙන්න මේ ක්‍රමයේ අනුගමනය කිරීම අද දවසේ කරන්නේ. එහෙනම් සාතන් වහන්සේ යම් තත්වයකද ඉන්නේ? උන්වහන්සේගේ තත්වේ කරා ප්‍රයත්නීමට යම් මාර්ගයක් ඇද්ද? ඒ මාර්ගය අනුරූපව අනුපූර ක්‍රමයකින් අනුපූර ප්‍රතිපදාවකින් පූර්ණ කරගෙන යෑමයි මේ පේවා සමාදානියු සිද්ධ කරගත යුතුයි. මේ රහතන් වහන්සේ වගේ ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඔක තේරුම් ගන්න ඕනේ. අද රහතන් වහන්සේ මෙබඳු ගුණී යුක්තයි. මමත් අද මේ දවල් නේද මේ කාල සීමාව උන්වහන්සේ අනුගමනය කරනවා. උන්වහන්සේට අනුකූලව සමන ආරම්භ කරනවා. උන්වහන්සේගේ தත්වේ ඉන්නවා කියන එක නෙමෙයි කියන්නේ. ඒ උන්වහන්සේ යම් පැත්තක ඇද්ද, ඉදෙන්ට යම් ගමනක් ඇද්ද? රාගක්ෂය කරන, ද්වේෂක්ෂය කරන, මෝහක්ෂය කරන අනුකූල ගමනක් ඇද්ද? අනුපිළිවෙලින් එකින් එක අත්හැරගෙන අත්හැරගෙන ඉදෙන්ට යනකම් යනවා. අන්නේ ගමනයි මම මේ පොරොන්දු. එහෙනම් මේ ප්‍රතිපදාව පොරොන්දුලා මිසක් ප්‍රතිපදාව ඵලයක් පොරොන්දු වෙන්නේ නෑ. ඔක තේරුම් ගත්තාම මේ ප්‍රශ්නේ විසඳෙනවා. යම් මොහොතක රාග සාගතව හිතනවා නම් කියනවා නම් කරනවා නම් ඒ වෙලාවේදී ඒ පුද්ගලයා ආර්ය මාර්ගයේදී ආර්ය මාර්ගයෙන් පිටද? පොඩ්ඩක් හිතලා බලන්න. ආර්ය මාර්ගයෙන් පිටනම් ඒක සාසනයි. සාසන මාර්ගයේ මනස ඉහියෙන් ඉඳලා මෙන්න මේක රාගයට අයිති. මේ හිතවිල්ල ක්‍රියාව කතාව රාගයට ඇච්චි නැත්නම් ද්වේෂයට ඇච්චි මේක මෝහයට ඇච්චි කියලා. මනස සිහිනුනේ තේරුම් ගන්න හැකියාවක් ලැබුණා නම් ඒ මොහොතේ. එයා එකක් දැනගන්න. එහෙනම් මම මේ අයිතිලා තියෙන දේ ඇසුරු කරනවා. මේ ඇසුරු කරන්නේ නිවනට හේතු වෙන දේද ලෝකයට හේතු වෙන දේද කියලා තමන් නිගමනය කරනවා. ඒක නිවනට හේතු වෙන දේ නෙමෙයි ලෝකයට හේතු වෙන දේ කියලා දැනගන්න. දැන් ලෝකයට හේතු වෙන දේ පස්සේ මම හිත තිබ්බොත් තවත් යන්නේ. ඒක නිවන් මාර්ගද ලෝක මාර්ගද? ඒක ලෝක මාර්ගය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයේ ශ්‍රාවක ගුණය පුරුණ යනවා ලෝක මාර්ගය වැඩීමෙන් පුරුණාද නිවන් මාර්ග වැඩීමෙන් පුරුණා. නිවන් මාර්ග වැඩි. එහෙනම් ගිහි වේවා පැවිදි වේවා යම් කෙනෙක් රාගයෙන් සත් වෙලා රාගයට බැඳලා රාගය අග්‍ර කරගනි. ඊට අනුකූලව නම් හිතන්නේ කියන්නේ කරන්නේ. ඒ ඉන්න මොහොතක් වාසාව ජීවත් වෙන්නේ රාගීට අනුකූල ලෝකීට අනුකූල වැති ලෝකේ වැඩෙන පැත්තේ හේතුවේ ඵලයේ මොකද්ද ලෝකේ නැත්නම් දුක නැත්නම් දුක දකින්න නැතුව දුකට හේතුව දකින්න නැතුව දුකට හේතුව සැපයි කියලා අරගෙන නිත්‍යයි සැපයි ආත්මකේ දෘෂ්ටියෙන් අරගෙන ඊපස්සපස හබායේ යම් මොහොතක් ඇද්ද ඒ මොහොත ඔහු ඉන්නේ සාසනේ නෙමෙයි ගිහි වේවා පැවිදි වේවා මෙන්න මේක තේරුම් ගන්න ඕනේ එනයි එතෙන්දී මොකද කරන්න ඕනේ මනස සිහිනුවණින් එතෙන්දී දකින්න ඕනේ මේක ලෝකේට අයිති වැස්ස. සාගදේශ මොහොතට අයිති වැස්ස. දුක ගොඩනැගෙන වැස්ස. අන්න නුවණක් තිබුණා නම් ආර්ය නුවණක් තියනවා නම් ඕකෙන් ඕක දැනගන්න. දුක ගොඩනැගෙන පැත්තව දැනගත්ත ගාම දකින්නේ ඒ තමා හිතන කියන කරන දෙයකේ තියෙන ආදීනව. ඒකේ තියෙන නීච බව. තුච්ච නින්දිත බව. දුක ගොඩනැගෙන හේතුකාරක බව. මේම ආදීනව දකිනකොට මේකෙන් වෙන්ුණා නම් ඒ දුකෙන් නිදහස්නේ කියලා දකින්න. එන මං ගන්න තීරණය මොකද ප්‍රඥා තීරණේ. එවන්දු සාගසහගත හිතවිල්ල ක්‍රියාව කතාව තවදුරටත් නගන්නේ නැහැ. ආයිති සංවරයේ මේ මොහොතේ පිහිටනවා. බුදුරණහන්තිය දේශනා කරන වරද වරද හැටියෙන් දැක ආයිති සංවරයේ පිහිටනවා මේ ශාසනයේ අභිවෘද්ධිය ඕකයි කියන්නේ. එන අපි කරන්න තියෙන්නේ මනස සිහියෙන් ඉඳලා අද සිල් සමාදන් වෙච්ච දවසේ මෙච්චර කල් ගෙනාවු සතර ගති ලක්ෂණ මතුවලා හිටන් ඔය අදහස එන්න පුළුවන්. අදහස ආපු ගාම ඒ පුද්ගලයායි අදහසෙන් මත් වෙන්නේ නැතුව ඒ අදහස විමර්ශනය කරලා මේක දුකක් හේවත් ලෝකේට ඇයිති ඒක ඇතුළු කළොත් ඒක චන්දරාගයෙන් බැඳුණු දුකට හේතුව ගොඩනැගෙනවා ඒ චන්දරාගය එහෙම දැකනං ආදීනව දැක්කොත් ඔහු නිගමනය කරනවා ආර්ය ධර්මයට අනුව ඔහුගේ ප්‍රඥාවයි මේ දුකට හේතු වෙන දුක් වැඩ පිළිල මම අත්හරින්න ඕන ඒ පස්සේ තවදුරටත් හඹා යන්නේ නැහැ අන්න ඒතකොට ඒ අදහස එනකොට මොකද කරන්නේ ධර්මියෝ විසින් ඔහු යම් තැනකට ගන්න මොකද්ද ගන්නේ එවන්දු දුක් සහගත වන්නා වූ සතර ගමට හේතු වෙන රාගික වැඩ පිළිවිල් නතර කළ යුතුයි. මින් එහාට ගන්නෙ නෑ. ගත අතීරේ. සතර දේමෝතේ හිටියේ සාසනේ තුල. සාසන මාර්ගයේ තුල. අන්න මාර්ගයේ වැඩෙනවා. ඵලයේ වශයෙන් මේ මොහොතේම රාගක්ෂේත, ද්වේෂක්ෂේත, මොහක්ෂේත මග වැඩිලා යම් යම් දෙයක් ඉතෙල්ල ඇතුළු කරව මුලාවෙන් ඇතුළු කළා නම් මුලාව මුලාව හැටියට දැකලා. ඒකේ අත්දැරීමේ සැනසෙල්ල දැකලා. ඒ දකින්නකොට මේ මාර්ගයෙන් අත්හැරි නොවැදී විදී ගියානම් රාගක්ෂය මාත්‍රයක් හරි වුණා, ද්වේෂක්ෂය මාත්‍රයක් හරි වුණා, මෝහක්ෂය මාත්‍රයක් හරි වුණා. මෙන්න මේ මාත්‍රේ මාත්‍රේ මොහොතින් මොහොත ටිකෙන් ටික සංකරුවා රිදීෙහි මල හරිනවා වගේ. අභ්‍යන්තරේ සුද්ධ කරගන්න කියලා දේශනා කළා. එහෙනම් එකපාරම අරිහතුන් වහන්සේගේ தත්ත්වයට පත් වෙන්න බැහැ. ඔය ක්‍රමයට අනුගමනය කරගෙන යනකොට වැඩෙන්නේ අරිහත් මාර්ගය. එහෙනම් අරිහත් පැත්තට පත් වෙන ඒ අවශ්‍ය මාර්ගයේ සාසන මාර්ගය තමයි වැඩෙන්නේ. එදා එවන්දු අදහසක් ආවා කියලා බය වෙන දෙයක් නෑ. ඒක සසරේ ආපු හැටි. ආපු ගාම විමර්ශනය කරන්න ඕන. මේක රාගයේ හේතු වෙන හිතවිල්ල. මේක ද්වේෂයේ හේතු වෙන මොහයේ හේතු වෙන හිතවිල්ල. මේ රාගයේ හේතු වෙන කතාව. ද්වේෂයේ මොහයේ හේතු වෙන කතාව. මේ රාගයේ හේතු වෙන ක්‍රියාව ද්වේෂයේ මොහයේ හේතු වෙන ක්‍රියාව. එහෙනම් මේවන්දු හිතවිලි කතා ක්‍රියා පරිහරණය කළොත් දුක හේවත් ලෝකයේ ගොඩනගෙනවා. ලෝකයේ හේවත් දුක ගොඩනගෙනවා. දුක ගොඩනගෙන මාර්ගයක් ඇත්නම් සාසන මාර්ගය නෙමෙයි නිවන් දකින්න නිවන නෙමෙයි නිවන් මඟ නෙමෙයි. ඒකෙන් මිදීමක් ඇත්නම් ඒක නිවන් මඟයි. මිදෙන්නේ කොහොමද? දුක දුක හැටියට දකින්න. අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දකින්න, දුක්ඛ දේ දුක්ඛ හැටියට දකින්න, අනාත්ම දේ අනාත්ම හැටියට දකින්න. ඒ මොහොතේදී විමර්ශනය කරන්න ප්‍රගුණ වුණාට පස්සේ මනස ප්‍රඥාව වැඩිලා ක්ෂණයකින් මේ තීරණේ ලබා දෙනවා තමන් හිතන කියන කරන කටයුත්ත කරන මොහොතේ. ක්‍රමක්‍රමී ඕක ඉස්සෙල්ලා කරලා පහුවිලා තේරෙන්න පටන් ගන්නවා. දා වැඩිලා නැහැ. ඇයිපිය ගහන මොහොතකදී සිතිවිල්ල එන මොහොතේ ක්‍රියාව කතාව ගොඩනගෙන මොහොතේම වැටහිට පටන් ගත්තොත් අන්නේ දාන හතිපත්තාණිය වැඩිලා. එදාට කවදාවත් එයින් එහාට යන්නේ නැතුව නතර වුණාම. එතෙක් විඥාන වලට දීලා තිබිච්ච ආහාර මාර්ගي නතර වුණා. ඕනම හතුරු සේනාවක් මැදපවත්ත ගන්න හොඳම ප්‍රවේ මොකද්ද? මනා පිළියෙන් ඉඳ හැම පැත්තෙම එන ආහාර මාර්ග වහන්නේ. ලෞකික වශයෙන් උපක්‍රමයක් වශයෙන් තෝක රජවරු හතර සේනා එරත් කරන්න ඔය ක්‍රමයේ ගත්තා. මොකද කියලා ඉතලා මුන්ට ආහාර ඉන්නේ කොහෙද? කාලානිම ඔක්කොම කරන්නේ. මුන් වැඩපවත්තන් තියෙන ලේසිම ක්‍රමය මොකද්ද? හැම පැත්තෙම ඉන්න ආහාර මාර්ග වහන එක. ආහාර ගෙන යන්න සියලු මාර්ග වහ ගන්නවා ඉතේ. ඒතර මොකද වෙන්නේ? ආහාර නැතිවීම නිසා අර බලවත් හතර සේනාවට වරිකින්නේ ජීවත් වෙන්න බැරි නිසා වරිකිනි වෙනකොට දුර්වල වෙනවා. නොදීම හිටියද මොකද වෙන්නේ? අර මොළේ සේනාව මැරිලා. සටන් කරන්නේ නැතුව මරා ගන්න පුළුවන් ක්‍රමයක්. උපක්‍රම. මෙන්න මේක හතුරු සේනාවක් අපි අතර ඉන්නවා. චක්කු විඥාන මුල් වෙලා මනෝ විඥාන ගොඩනගාගෙන තියෙනවා. සෝත විඥාන මුල් කරගෙන මනෝ විඥාන ගොඩනගා. ඝාන විඥාන මුල් කරගෙන මනෝ විඥාන ගොඩනගා. ජීවහා විඥානය මුල් කරගෙන මනෝ විඥාන ගොඩනගා. කාය විඥාන මුල් කරගෙන මනෝ විඥාන ගොඩනගා. ඕවා කියන්නේ හිතවිලි හිතේ ඉඳන් මනෝ විඥානය ගොඩනගා. මනෝ විඥානය ගොඩනගෙන තාක්කල් කෙලෙස් සහිතක ගොඩනගුවා නම් ඒක මොනවද හැම වෙලේම ඉල්ලන්නේ? දුකට හේතු වෙන ලෝකේ පැවැත්මට හේතු වෙන දේ ආහාර වශයෙන් ඉල්ලනවා යලියක්. හිත වතු කර කර දෙනවා. අදහස් දෙනවා. මේක දියම් මේ ටික දියම්. මේ ආස්වාදයේ ලැබපන්. හිත ඉල්ලනවා කිව්වට බෑ. මොන හිතද ඉල්ලන්නේ? කෙලෙසුන්ගෙන් කහට ගැනිච්ච හිතයි මේ ඉල්ලන්නේ. අවශ්‍ය අරමුණ එනකොටම යටපත් වෙලා තිබිච්ච අනුසය වෙලා තිබිච්ච රාග අනුසය මතු වෙලා. පරිඋත්ථාන ක්ලේශයක්වත් මතු වෙච්ච ක්ලේශයක් බවට පත් වෙලා. අරමුණ භුක්ති විඳවා භුක්ති විඳවා ආසාවෙන් භුක්ති විඳවා කියලා අදහස මනස මතු කරලා දෙන්න. මේ දෙන්නේ මොකක්ද? අන්න අර විඥාන. හිත මේක දෙනවා කිව්වට බෑ. ප්‍රබාස්තර මිදම් පිටකේ චිත්තක් කිව්ව ප්‍රබාස්තර චිත්තේ ඔක ඉල්ලන්නේ නැහැ. කාට අත්තර මිහිත ඉල්ලන්නේ නැහැ. ආගන්තුක උපක්ලේශයන්ගෙන් කහට ගැනිච්ච හිත ඇති කරලා තියෙන අනුසය වශයෙන් යටපත් වෙලා තිබිලා. අරමුණ එනකොට මතු වෙලා. ඒක ඉල්ලා හිටියා. ඉල්ලා හිටන ආහාරය කාගේ ආහාරයද? ඒ කහට ගැනිච්ච විඥානීය ආහාරය. එහෙනම් මේ විඥානීය නිරෝධ කරන්න කිව්වේ මොකද්ද? හිත නිරෝධ කරන්න නෙමෙයි කිව්වේ. ඔන්න ඔය කහට ගැනිච්ච එක නිරෝධ කරා. හිත කහටත් එක්කලා ගොඩ නැගිනවා. අන්න ඒතර විඥානීය කිරිකක් නමක් තියෙනවා. සීනි කහටයි වතුරයි කියලා අපි කතා කරන්නේ නැහැ. තේක කියලා කතා කරනවා. එකතු වුණාට පස්සේ. එක වදනේ. මෙන්න මේ වගේ. මේ ආකාර ක්ලේශයයි හිතයි කියලා දෙකයි කියලා දෙක එකක් කරලා කතා කරලා එහෙම කතා කරන්නේ නැතුව මේ සියල්ලට කැටි කරලා විඥානය කියලා කතා කරනවා. මෙන්න මේ විඥානය රෝධ කරනවා කියන්නේ මොකද්ද? අන්නේ කහට නැති කරන්නේ. අපි තේ බඳුනක් අරගෙන. ඔකේ දෙන කහට නැති කළොත් එහෙම ආයි තේ කීය හැකියි. ක්ලේන්තියක් කියනවා තේ එකක් කියනවා මොනවාරි නමක් කියලා මේ කාලේ හැටියට කියන. ගියත් දුන්නාට පස්සේ අපි යම් කිසි උපකරණයක දාහිත මේකේ කහට ටික අහ කරලා වතුර ටික අයින් කරා. දැන් කහට වෙන්නේ නැහැ. දැන් ඒ වතුරේ තේක ගියේ. අන්න විඥාන නිරෝධය කිව්වොත් ඔහොම. විඥාන නිරෝධ උනාලේ චිත්ත නිරෝධ නැහැ. පවස්තර මිදම් පික්කවේ චිත්තං කී ටික තියෙන. ආල්ගන්තුකේන උපකීතේන උපකීතං කිව්ව කිරිදි ඇట్ల. කිරිටි කියහම විඥාන කියන්න බැහැ. ඒතර කියන්න වෙන චිත්ත. මෙන්න මේ චිත්ත කියන අවස්ථාවට සුද්ධ කරගෙන යන්න ඕනේ ඉතින්. එහෙනම් කාට ගන්න ලා තියෙන විඥාන කියන අවස්ථාව ඉක්මවවත. මෙන්න මේක තමයි මේ මාර්ගය. ඒතර විඥාන රෝධන නාම රූප වහින්නේ ආයි කහට දෙයි කහට ඉල්ලන්නේ නැහැ. ඒතර ආයතන වශයෙන් ඇසකන දිවනාසි ශරීරයේ ඉන්ද්‍රිය වශයෙන් පවතිනා මිසක් ආයතන වෙන්නේ නැහැ ඒවා. ආයතන රෝධය කියන්නේ ඒකයි. ඒතර ආයතන වලින් ගන්නා වූ කාට සහගතයක ස්පර්ශය දැන් බලාපොරොත්තු වෙන්නේ නැහැ නැගින්නේ නැහැ. ඒ කහට නැති නිසා. එහෙනම් අවිද්‍යාවේ ගොඩනගන ස්පර්ශයේ නිරෝධය. එහෙනම් මේ පස්වත්‍ය වේදනා කියන අවිද්‍යාව නිසා ලබන යම් වින්දනයක් ආස්වාදයක් තිබුණාද? ඒ ආස්වාදිය ගොඩනගින්නේ නැහැ. එහෙනම් වේදනා නිරෝධයි. එහෙනම් එතන ඇලීමට හේතු වෙන්නා වූ ලෝක දෙයක් එතන ඇත්තේ නැහැ. ලෝකයි අයිතියක් එතන නැහැ. තණ්හා නිරෝධයි. ලෝකෙට බැඳීමට හේතු වෙන්නා වූ කහටක් එතන නැහැ. උපාදාන නිරෝධයි. ලෝකයේ ගොඩනගන්නා වූ යම් භවක් ඇද්ද ගොඩනගින්නේ නැහැ. භව නිරෝධයි. එහෙනම් ලෝක જાතියක් ගොඩනගින්නේ නැහැ. ජාති නිරෝධයි. එහෙනම් ලෝක જાති යම්තරමක් ඇද්ද ඒව ජරා මරණයට පත් වෙනවා. එහෙනම් ශෝක පරිදේ දුක් දුම්නස් පහෙන් එතකොට එනවා. එහෙනම් ලෝක නිරෝධන නම් ජාති නිරෝධන ජරා මරණ නිරෝධයි. එහෙනම් ශෝක පරිදේ සම්බන්ධයක් නැහැ එකක්වත් නැහැ නිදහස්. මෙන්න දුකේ නිදහස් වෙන. මෙන්න මේ විදිහට දැනගන්න ඕන පරිද්දහම්පාදයෙන් දුක ගොඩනැගෙන හැටි සහ දුකේ නිදහස් වෙන හැටි. මේ කාගෙන්වත් අහලා කරන්න බෑ. Taman දහම තේරුම් ගත්තාට පස්සේ කියනවා දර්ශන සම්පන්නයේ කුණා. පරපත්තේ රහිත වුණා. අනුගේ ආධාරයක් ඕනේ නැහැ. දැන් තිය තමන්ගේ වැඩ පිළිල කරගෙන යන එක විතරයි. මෙන්න මේ ක්‍රමයට මූලික ක්‍රින පටන් ගත්තාම ගිහි වේවා පැවිදි වේවා හැම දිනටම ඔන්න ඔය කියන්නා වූ මාර්ගයේ පෑදිනවා. මාර්ගය වර්ණ යම් මොහොතක ඇත්නම් ඒ මොහොතේ හො ඉන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල නැත්නම් සාසනයේ තුල. ඉතින් දවසකට විනාඩි 5 සාසනයේ තුල හිටියොත් විනාඩි 5 සාසනයේ ප්‍රතිඵල ලැබෙනවා. අප්‍රමාද පුද්ගලයා හැකි මොහොතක් පාසා ඉන්නවා. එහෙම ඉඳ පුළුවන් නම් අප්‍රමාදව රහුණ කියලා අප්‍රමාදව අරිහත් වෙනවා පස්සේ. එහෙම කරන්න බැරි අය විදෙන් විදේ මොහොතින් මොහොතේ ටිකෙන් ටික විදිහට කරගෙන යනකොට ප්‍රඥාවේ යමක් දැක්කා නම් ඒ මොහොතේ දකින්නවා. සාසනය තුළ ඉන්න මොහොතේ. ඒ මොහොතේ චන්ද උලඟ පංච නීවරණ නැහැ සාසනය සීකරන මොහොතේ. එයින් පෙර මොහොතකයි තේරි කරන්නේ. දැන් ඒ මොහොතේදී වැඩෙන්නා වූ නුවණක් ඇද්ද? ඒ ප්‍රඥාව ආයතරයක් අහක් වෙන්න විදියක් නැහැ සත්‍ය දැක්ක ටික. දුටු සත්‍යයෙන් යමක් අයින් කියලාද නැවත කොට නැගින්න තින්දා ඌ ඒ මට්ටමින් සුද්ධයි. අප්‍රමාදෝ සිද්දකල මොහතා පාස ආවිතත් එහෙදීත් අප්‍රමාදෝ සුද්ධයා හැකීකමනි සුද්ධතාව වෙන අරිහත් වෙනපත් වේ. පිටිය කරගන්න බැයි නම් ටිකෙන් ටික සුද්ධ කරගන්න කියන පහුවිලා අරිහත් වෙනපත් වෙනවා ක්‍රමක්‍රම. කොයි යාතින් හරි ටිකක් හරි සුද්ධ කරගත්තොත් මහා ලාභයක්. ඒ සුද්ධ කරගත්ත මොහොත අසුද්ධ වෙන්න හේතු නැහැ. නිසා හැකිතරම් අප්‍රමාදයෙන් නිතර හටියු කිරීම අප්‍රමාද දුකෙන් නිදහස් වීමට හේතු වෙනවා. තම තමගේ නුවණ මට්ටමට ඒක ගන්න. හැම කෙනාටම මේ සමානව ගන්න බැහැ. ඉතින් අදිස්ථාන කරගත්ත මේ සීල සමාදන් වෙලා කාලේ තියෙනවා රාතන් වහන්සේලා 90 පවතිනවා කියලා ඉන්න බෑ කියලා කියන්නේ රාතන් වහන්සේ වාගේ ඉනවා කියලා ගත්තා. රාතන් වහන්සේ අනුගමනය කරනවා කියලා කියන්නේ. රාතන් වහන්සේ යම් තැනක දින්නේ ඒ තත්ත්වේ කළා අනුකූලව ගමන් කිරීම. අනුගමනය කරනවා කියන්නේ. රාතන් වහන්සේ වාගේ ඉනවා කියන එක නෙවෙයි කියන්නේ තේරුම් ගන්න ඕනේ. රාතන් වහන්සේ යම් හේද අන්නේතෙන්ට අනුකූලව ගමන ක්‍රියාත්මක කරනවා. ඒක අනුගමනය කියන්නේ. සාසනය තුළ කාලය ගත කිරීම යනු පැහැදිලි කර දැන තේරුණාන කාලය ගත කරන්නේ කොහොමද සාසනය තුළ කියලා. ඔයිට අනුකූලව සීකරන මොහතක් පාසාම සතර සතිපට්ඨානෙන් ඉන්න මොහතක් පාසාම ඔහු ඉන්නේ සාසනය තුළ කාලය ගත කරා. එයින් විදසර වෙනවා නම් ඔහු ඉන්නේ ලෝකයේ තුළ. ලෝක ප්‍රයත්න තුළ සාසනය තුළ නෙමෙයි. එතන ඉන්න බව සම්මතයක් දීලා තියෙනවා අපි බෞද්ධත්වයේ තුළ ඉන්නවා කියලා. අය බෞද්ධත්වයේ තුළ ඉන්නවා කියවට ඉන්නේ මොහොත නම් ඒ මොහොතේ තමයි බෞද්ධත්වයේ තුළ ක්‍රියාත්මකව. ඒ අපේ දෘෂ්ටියක් නැහැ. මින් බාහිර දෙයක් නෙමෙයි මගේ බලාපොරොත්තුව මේ ධහම දැකලා තියෙනවා. දුතු ධහමනුව නිවනයි මගේ බලාපොරොත්තුව. ඔය බලාපොරොත්තුව ඉන්න තාකල් ඔහුගේ දෘෂ්ටිය පිරිසිදු වුණා. ඔහුට තියෙන්නේ අනුගමනය කරලා මුළු ක්‍රියාදාමය සුද්ධ කරගන්න. ඒක විදිහට කරගන්න ඕනේ.